කතා නායක විසින් කරනු ලබන නිවේදනය 2025 නොවැම්බර් 7 වෙනි දින සිකුරාදා ගරු මුදල් අමාත්‍යවරයා විසින් 2026 වර්ෂය සඳහා අයවැය කතාව ඉදිරිපත් කිරීමට අදාළ පහත සඳහන් විශේෂ ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව සීලුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීන් වෙත මෙයින් දන්වන කැමැත්තෙමි. 2025 නොවැම්බර් 4 වෙනි අඟහරුවාදා 2025 නොවැම්බර් 6 වෙනි බ්‍රහස්පතින්දා සහ 2025 නොවැම්බර් 7 වෙනි සිකුරාදා යන දිනෙහි ආරක්ෂක වැඩපිළිවෙළ පහත සඳහන් ආකාර සිදුකරනු ලබන බවද දන්වන කැමැත්තෙමි. මන්ත්‍රීවරුන්ගේ විවේක කාමර ඇඳුම් අල්මාරිද ඇතුළුව සමස්ත පාර්ලිමේන්තු ගොඩනැගිල්ලම මෙම දිනවලදී ආරක්ෂක පරීක්ෂාවට ලක් කරනු ලැබේ. 2025 නොවැම්බර් 7 සිකුරාදා ආරක්ෂක වැඩපිළිවෙළ පහත සඳහන් ආකාර සිදුකරනු ලබන බවද දන්වන කැමැත්තෙමි. පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ හඳුනාගත් අධිආරක්ෂිත විශේෂ වූ ප්‍රදේශ මෙදින ආරක්ෂක පරීක්ෂාවට ලක් කරනු ලැබේ. මහජන ගැලරිය ආර්ද අමුත්තන් සඳහා පමණක් සීමා කරනු ලැබේ. අමුත්තන් සඳහා වන ආරාධනා පත්‍ර මුදල් අමාත්‍යාංශයේ වෙතින් නිකුත් කරනු ඇත. මෙදින පාර්ලිමේන්තුව පැමිණීමේදී හැකිතාක් දුරට රීදුරෙකු කැටුව පැමිණ ලෙසද අමුත්තන් කැටුව පැමිණීමෙන් වැලකී සිටින ලෙසද ගරු මන්ත්‍රීවරුන්ගෙන් කාරුණික ඉල්ලා සිටිමි. තමන් විසින්ම තම රථය පදවාගෙන මන්ත්‍රීවරුන්ගේ වාහනය නියමිත රථකාලයේ ගාල් කිරීම සඳහා මන්ත්‍රී පියුසුමෙහි කාර්ය මණ්ඩල පියුසුමෙහි සහ මහජන පියුසුමෙහි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට අයත් රියදුරන් සේවයේ යොදවන බවද දන්වන කැමැත්තෙමි. මහජන ගැලරිය ආරාධිත අමුත්තන් වෙනුවෙන් සීමා කර ඇති බැවින් තමන් සමග ආරාධිත අමුත්තෙක් පැවිණින්නේ නම් ජයන්තපුර පිවිසුමේදී සේවයේ නියුතු අදාළ පොලිස් නිලධාරීන් වෙත ආරාධනා පත්‍රය සමග තම අනන්‍යතාවය තහවුරු කර මහජන පිවිසුම දක්වා පැමිණීමට හැකියාව පවතින බව දන්වා සිටිමි. පාර්ලිමේන්තු රථගාල මෙදින වසා දමන බැවින් මන්ත්‍රීවරුන් පැමිණෙන වාහන අදාළ රථගාල වෙත යොමු කරනු ලැබේ. මෙදින රථවාහන පොලිසිය සහ සමීප පොලිස් ස්ථාන මගින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරනු ලැබේ. ඉහත සඳහන් විශේෂ ආරක්ෂක විධිවිධාන සම්බන්ධව සීලුම පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවද කාරුණිකව දන්වන කැමැත්තෙමි. ලිපිලේඛන ආදිය පිළිගැන්වීම ගරු බලශක්ති අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලි බල පනතේ 18-3 වගන්තියේ ඊ ඡේදය සමග කිව යුතු 50 වගන්තිය යටතේ ස්වේච්ඡා විශ්‍රාම යාමයේ යෝජනා ක්‍රමයේ නියම සහ කොන්දේසි සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2025 අගෝස්තු 26 වෙනි දින අංක 24.51 ඇල ඉරක් 11 දරන අතිවිශේෂ ගැසත්පත්‍රයේ පළ කරන ලද නියෝගය මම ඉදිරිපත් කරමි. මෙම නියෝග බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
කාරක සභාව වාර්තා පිළිගැන්වීම රාජ්‍ය පාලනය යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තා 3ක් මෙම කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතා විසින් පිළිගැන්වීම. ඒ වෙනුවට ගරු ධර්මප්‍රිය විජේසිංහ මන්ත්‍රීතුමා.
ගරු කථානායකතුමනි, වාර්තාව 1 රාජ්‍ය පරිපාලන යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරන ලද 2023 හා 2024 වර්ෂ සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සහ 2022 හා 2023 වර්ෂයේ සඳහා ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ වාර්තාව සම්බන්ධයෙන් එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි. වාර්තාව 2 රාජ්‍ය පාලන යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරන ලද 2024 වර්ෂය සඳහා අධිකරණ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව, 2023 වර්ෂය සඳහා අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව, 2022 සහ 2024 වර්ෂ සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව සහ 2023 වර්ෂය සඳහා නීති කැටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සම්බන්ධයෙන් එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි. වාර්තාව 3 රාජ්‍ය පරිපාලන යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරන ලද 2021 හා 2022 වර්ෂ සඳහා හානිපූරණය සඳහා වන කාර්යාලයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් ප්‍රකාශය සහ 2023 වර්ෂය සඳහා හානිපූරණය සඳහා වන කාර්යාලයේ ශ්‍රී ලංකාවෙහි වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම්. ජයවර්ධන මහතා පෙස්සම් දෙකයි.
ගරු කතානායකතුමනි, කොමුක්කන පාරාවිලවත්ත යන ලිපිනේ පදෙන්චි සින්නයියා සුප්පයියා මහතාගෙන් ලැබුණු පෙස්සම සහ මොනරාගල හිදිකිවුල රත්නම් මාවත විසිතුනේ කණුවේ යන ලිපිනේ පදෙන්චි සුධර්මා චන්ද්‍රිකා කොණ්ඩදෙනිය මහත්මයගෙන් ලැබුණු පෙස්සම පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහත්මා පෙස්සම් දෙකයි.
ගරු කතානායකතුමනි, පන්නිපිටිය දුම්රිය හරස් පටුමග අංක 14-11B ධර්ණ ස්ථානයේ පදිංචි ධම්මික නිශාන්ත කරන්නාගොඩ මහතාගෙන් ලැබුණු පෙත්සම සහ පන්නිපිටිය බොරැල්ලපාර දුම්රිය හරස් පටුමග අංක T1 ධර්ණ ස්ථානයේ පදිංචි ඇල්විටිකලගේ පුංචි නෝනා මහත්මයකින් ලැබුණු පෙත්සම මම පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ සාගරික අතවුද මහත්මිය.
ගරු කතානායකතුමනි, කෑගල්ල නිල්වක්ක තුසිත යන ලිපිනේ පදිංචි KRSK සේනානායක මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පලිහෙන මහතා පෙස්සම් දෙකයි.
ගරු කතානායකතුමනි, කහටගස්දිගලිය මහමත්සලාව ඩිපෝවත්ත අංක 47 ධර්ණ ස්ථානයේ පදිංචි HB කින්ස්ලි ගාවින් මහතාගෙන් ලැබුණු පෙස්සම සහ ගැටලාව කොකාවැව තෙත්තැල්ලෑව අංක 84 ධර්ණ ස්ථානයේ පදිංචි RMSC ජයන්ත මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්වමි.
පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාර්ක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න අංක 1 ගරු වෛද්‍ය පද්මනාදම් සත්තිලිංගම් මහතා ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කතානායකතුමනි, ප්‍රශ්න අංක 1 ආයක පිළිතුර 1985 අංක 8 ධර්ණ හදිසි ආක්ෂා පනත මගින් වවුනියාව ගුවන්තොටුපළ පුළුල් කිරීම වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදා වෙත පවරා දී ඇති තච්චංකුලම් වවුනියාව රම්බෙකුලම් කෝවිල්කුලම් ගම්මානයට අයත් පුද්ගලයන් 167කට අයත් අක්කර 446.68ක පමණ භූමිය වවුනියාව ප්‍රාදේශීය ලේකම් විසින් අධීර 3ක් යටතේ අත්පත් කර ගැනීමට කටයුතු කරලා තිනවා. ඒ අනුව ප්‍රදේශවාසීන්ට එම මාර්ගය භාවිතා කිරීම සම්බන්ධයෙන් අවිහිරතාවය නැතිව ඇති බව නිරීක්ෂණය කරලා තිනවා. තවද තච්චංකුලම් මුන්නිපුරුපු මාර්ගය මුන්නිපුරුපු මන්සන්දියේ සිට යුද හමුදා වවුනියා බලසේනා මූලස්ථානයේ පියුසුම් දුරටුවේ සිට මීටර් 550ක දුරක් වවුනියාව ගුවන් හමුදා කඳවුර සහ යුද හමුදා වන්නේ ආරක්ෂක සේනා මූලස්ථානය. ඉහත සඳහන් ඉඩම් පවරාගත් මුල් කාලයේ වර්ෂ කීපයක් පොදුවේ භාවිතා කර ඇති අතර නමුත් 2012 මැයි මාස 4 දිනෙන් පසු ගුවන් හමුදා ප්‍රධාන පියුසුම් මාර්ගය A9 මාර්ගය දෙසින් විවෘත වීමත් සමග විෂයගත මාර්ගය ගුවන් හමුදා භාවිතයෙන් සම්පූර්ණයෙන් ඉවත් කරලා ඇත. ඒ අනුව එතැන් පටන් මේ දක්වා වසර 13ක කාලයක් මෙම මාර්ගයේ යුද හමුදා වන්නේ ආරක්ෂක සේනා මූලස්ථානයේ පමණක් පූර්ණ කාලීනව භාවිත කරනු ලැබේ. ප්‍රශ්නේ 2 ඒ A1 කොටසේ සඳහන් පිළිතුරම අදාළ වේ. ප්‍රශ්නේ A කොටසේ 3 විෂයගත මාර්ගය හරහා තච්චංකුලම් ප්‍රදේශවාසීන්ට සිය ග්‍රාමයේ සිට මුන්නිපුරුප්පු ප්‍රදේශයේ A9 මාර්ගය ආසන්නයේ පිහිටා ඇති තම ග්‍රාම නිලධාරි කාර්යාල වෙත පැමිණීමට කිලෝමීටර 1.4ක පමණ දුරක් පැවතියද එම මාර්ගයේ අවහිර වීම හේතුවෙන් වර්තමානයේ තච්චංකුලම් ගම්වාසීන් විසින් පහත සඳහන් පරිදි විකල්ප මාර්ග 3ක් භාවිත කරනු ලබයි. විකල්ප මාර්ග 1 තච්චංකුලම් සිට සමලංකුලම් හරහා මුන්නිමුරුප්පු ග්‍රාම නිලධාරි කාර්යාලයට ගමන් කරන මාර්ගය තච්චංකුලම් අටවන පටුමගේ සිට නැගෙනහිර දිශාවට මීටර් 900ක් පමණ ගමන් කර උමාමහේශ්වරන් මාර්ගයෙන් දකුණු දිශාවට කිලෝමීටර් 2.1ක් ගමන් කර සමලංකුලම් මාර්ගයට පිවිස ඒ හරහා බටහිර දිශාවට කිලෝමීටර් 3ක් ගමන් කර නෝත්වේ හෝටලේ අසලින් A9 මාර්ගයට පිවිස මුන්නිමුරුප්පු ග්‍රාම නිලධාරි කාර්යාලයට ළඟාවීම සඳහා භාවිත කරනු ලබන අතුරු මාර්ගයක් තියෙනවා. මෙම මාර්ගයේ සමස්ත දුර කිලෝමීටර් 6ක් වන අතර සියලුම වර්ගයේ වාහන ගමනාගමනයට සුදුසු මට්ටමකින් ගමන් කිරීමට ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරමින් පවතිනවා. ඊළඟ විකල්ප මාර්ගයේ තච්චංකුලම් සිට වවුනියාව නගරය හරහා මුන්නිමුරුප්පු ග්‍රාම නිලධාරි කාලයට ගමන් කරන මාර්ගයේ, ඒ කියන්නේ තච්චංකුලම් අටවන පටුමගේ සිට නැගෙනහිර දිශාවට මීටර් 900ක් ගමන් කර උමා මහේශ්වරන් මාර්ගයට පිවිස උතුරු දිශාවට කිලෝමීටර් 2ක් ගමන් කර A9 වවුනියාව හොරෝපතාන මාර්ගයට පැමිණ නැවත බටහිර දෙසට කිලෝමීටර් 2ක් ගමන් කර වවුනියාව නගරයේ හරහා කිලෝමීටර් 3.1ක් දුරක් A9 මාර්ගය ඔස්සේ දකුණු දිශාවට පිවිසීමෙන් මුනිඹුරුපු ග්‍රාම නිලධාරි කාලයට ළඟාවීම සඳහා භාවිතා කරනු ලබන මාර්ගය වේ. මෙම මාර්ගයේ සමස්ත දුර කිලෝමීටර් 8ක් පමණක් වෙන්නේ. ඒකේ ඔබ ගරු මන්ත්‍රීතුමා දක්වලා තියෙන කිලෝමීටර් 12ක් කියලා, නමුත් කිලෝමීටර් 12ක් නෙමෙයි කිලෝමීටර් 8ක්. තුන්වෙනි විකල්ප මාර්ගයේ තච්චංකුලම් සිට මුන්නිමුරුපු ග්‍රාම නිලධාරි කාර්යාලයට පැමිණීමට ඇති අතුරු මාර්ගයේ යුදාමුදා මාර්ග බාධකයේ සිට මීටර් 50ක් පමණ නැගෙනහිර දෙසට ගමන් කර නැවත දකුණු දිශාවට ප්‍රසිද්ධ නොවන පටු මාර්ගයේ ඔස්සේ තච්චංකුලම් වැව්බැම්ම මතින් කිලෝමීටර් 1.5ක් පමණ දකුණු දිශාවට පිවිස සමලංකුලම් මාර්ගයේ ඔස්සේ නෝත්වේ හෝටලයේ අසලින් A9 මාර්ගයට පිවිස මුන්නිමුරුපු ග්‍රාම නිලධාරි කාර්යාලයට ළඟාවීම සඳහා භාවිතා කරනු ලබන අතුරු මාර්ගය. මෙම මාර්ගයේ සමස්ත දුර කිලෝමීටර් 2ක් වන අතර යතුරු පැදි හා පාපැදි ගමන් කිරීමට හැකි මට්ටමේ පවතී. ප්‍රශ්නයේ A1 පිළිතුර තච්චංකුලම් මුන්නිමුරුපු මාර්ගයේ මහජනතාවගේ භාවිතය උදෙසා විවෘත කිරීමට පියවර ගන්නේද යන්න දැනට පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳ විමසා බලා තීරණය කළ යුතු කරුණක් වන අතර දැනට පවතින තත්ත්වය තුළ ගුවන් හමුදා කඳවුරේ සහ ආරක්ෂණ මූලස්ථානයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා එලෙස මහජනයාට විවෘත කිරීමට හැකියාවක් නොමැති බවයි අපේ විශ්ලේෂණ වලින් සඳහන් වෙන්නේ. ප්‍රශ්නයේ 2 පිළිතුර අදාළ නොවේ. ප්‍රශ්නයේ A මෙම මාර්ගයේ මහජනතාවට විවෘත කිරීම මෙම අවස්ථාවේ ගැටලු සහගත විය හැකි බැවින් ප්‍රදේශවාසීන්ගේ මුඛ්‍ය අවශ්‍යතාවන් ඉටු කිරීමේ හැකියාව සහ ඔවුනට වඩාත් අවිහෙරයක් ඇති නොවන පරිදි මෙන්ම පවතින ආරක්ෂක විධිවිධාන එලෙසම පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයද අපි සලකලා බැලුවා. ඒ අනුව පහත දැක්වෙන විකල්ප මාර්ගය පුරුල් කරලා සංවර්ධනය කර ලබා දීමට සුදුසු බව අපි යෝජනා කරනවා. විකල්ප මාර්ග 1 තච්චංකුලම් යුද හමුදා බ්‍රාවෝ දොරටුව බ්‍රාවෝ ගේට් සමීපයේ ඇති මාර්ග බාධකයේ සිට ආරක්ෂණ මූලස්ථානයේ ගිනිකොන දෙසින් පිහිටි ආරක්ෂක වැටාසලින් නව මාර්ගයක් ඉදිකර එය සමලංකුලම් A9 මාර්ගයට සම්බන්ධ කිරීම. මෙම මාර්ගයේ සමස්ත දුර කිලෝමීටර් 1.8ක් වන අතර ප්‍රශ්නගත මාර්ගය හා සැසඳීමේදී මීටර් 400ක පමණ දුර ප්‍රමාණයක් වැඩිපුර ගමන් කිරීමට ප්‍රදේශවාසීන්ට සිදුවේ. මේ කිලෝමීටර් 8ක දුරක් යාම හා සැසඳා බැලීමේදී වඩාත් ප්‍රායෝගික විකල්පයකි. ඒ වගේම විකල්ප මාර්ගයේ 2 තච්චංකුලම් ග්‍රාමයේ ඇති යුද හමුදා මාර්ග බාධකයේ සිට මීටර් 50ක් පමණ නැගෙනහිර දෙසට ගමන් කර නැවත දකුණු දිශාවට ප්‍රසිද්ධ නොවන පටු මාර්ගයේ ඔස්සේ තච්චංකුලම් වැව්බැම්ම මතින් කිලෝමීටර් 1.5ක් පමණ දකුණු දිශාවට පිවිස සමලංකුලම මාර්ගයේ ඔස්සේ නෝත්වේ හෝටලය අසලින් A9 මාර්ගයට පිවිසීමට භාවිතා කරනු ලබන අතුරු මාර්ගය. මෙම මාර්ගයේ වර්තමානයේ වන විට යතුරු පැදි හා පාපැදි ගමන් කිරීමට හැකි තත්ත්වය පවතින අතර එය අනෙකුත් වාහන ගමන් කළ හැකි තත්ත්වයට පුළුල් කර සංවර්ධනය කර ප්‍රදේශවාසීන්ගේ භාවිතයට ලබා දීම. මෙම මාර්ගයේ සමස්ත දුර කිලෝමීටර් 2.3ක් වන අතර ප්‍රශ්නගත මාර්ගය හා සැසඳීමේදී මීටර් 900ක පමණ දුර ප්‍රමාණයක් වැඩිපුර ගමන් කිරීමට ප්‍රදේශවාසීන්ට සිදුවේ. මේ කිලෝමීටර් 8ක දුරක් යාම හා සැසඳා බැලීමේදී තවත් ප්‍රායෝගික විකල්පයක් වේ. මේ සම්බන්ධව ගරු මන්ත්‍රීතුමා අපි ඉදිරියේදී ආරක්ෂක කවුන්සලයටත් මේක ඉදිරිපත් කරලා මේ තත්ත්වය නැවතත් සලකා බැලීමට අපි කටයුතු කරලා තිනවා. ගරු මන්ත්‍රීතුමා
நன்றி. இந்த பதிலை நீங்கள் இதில் சொன்னதுக்கு. ஆனால் இந்த உங்களுடைய பதிலில் குறிப்பிடப்படுகின்ற தூரங்கள், டிஸ்டன்ஸ், எங்கே இருந்த ஒரு கிராமத்தின் ஆரம்பத்திலிருந்து அளக்கப்பட்டதா, அந்த கிராமத்தின் கடைசி தொங்கல் இருந்து அளக்கப்பட்டதான்ற ஒரு சந்தேகத்தை ஏற்படுத்துகிறது. ஏனென்றால் நீங்கள் குறிப்பிட்ட இந்த தூரங்கள் எல்லாம் மிகவும் அந்த மேப்பை பார்த்து உங்களுக்கு சொன்ன மாதிரி தான் எனக்கு தெரிகிறது. எனிவே, எப்படி இருந்தாலும் என்னுடைய முதலாவது கேள்வி, இந்த பாதுகாப்பு காரணங்களுக்காக தச்சங்குளம் மூன்று முறிப்பு வீதி திறக்கப்பட முடியாவிட்டால் நீங்கள் குறிப்பிட்ட பைசிக்கிள்லையும் சைக்கிள்ல மோட்டர் பைக்கிலையும் வரக்கூடிய பாதை கூட கற்பிணி தாய்மாரோ வயது போனவர்களோ அல்லது ஒரு த்ரீ வீலர் கூட வராத சூழல் இருக்கிறதால என்னுடைய முதலாவது கேள்வி, பவுனியா மாவட்ட அபிவிருத்தி குழு கூட்டத்தில் இது தொடர்பாக ஆராய்ந்து 2026 நிதி ஒதுக்கீட்டில் அந்த ஆல்டர்னேட்டிவ் ரோட்டை முழுமையாக வாகனம் போய் வரக்கூடியதாக செய்வதற்கான நிதி ஒதுக்கீட்டை செய்வதற்கு விசேடமான ஒரு பணிப்புரையை பவுனியா மாவட்ட அபிவிருத்தி குழுவுக்கு உங்களால் வழங்க முடியுமா?
கருகதாநாயகத்துமணி, மே மம இதிர்கப்பு மார்கவல துர்பிரமாணியன் அப்பி சித்தே மே பவன பல்ல நிமை உபத்துமாட்டே பிரகாசகலே பிராயோகிக்கோ அப்பே நிலதாரி மகத்தருன் கிஹில்லா ஏ கம்மானவல கிராமசேவக மகத்தருத்தேக்க சாகச்சா கல்ல கதா கல்ல பல்ல தமை துர்பிரமாணிய சா ஏ விகல்ப மார்கயன் சம்பந்தவ உபத்துமா வெத்த தன்வே ඒ සම්බන්ධවම ඔබගේ අතුරු ප්‍රශ්නයට පිළිතුරු සපයනවා නම් ඒ මාර්ගය ඒක එක්කේ බයිසිකල් සහ ත්‍රිවිලර එකක් අමාරුවෙන් යන්න පුළුවන් තත්ත්වයක් තියෙන පාපැදිවලට ත්‍රිවිලර එකකට යෑම අපහසුතාවයක් තියෙනවා කියලා පිළිගන්නවා. නමුත් ඒක සංවර්ධනය කරගත්තොත් අර දුර ප්‍රමාණය ගොඩක් අඩුයි. කිලෝමීටර 1.8ක් පමණ වෙන්නේ. ඒ නිසා ප්‍රාදේශීය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී සාකච්ඡා කර ආකාරයට අපි දිස්ත්‍රික් ලේකම් එක්ක සම්බන්ධ වෙලා මුදල් වෙන් කරගෙන ඉදිරි කටයුතු සලස්සන්න පුළුවන් කියලා දන්වන්න කැමැත්තෙමි.
ගරු මන්ත්‍රීතුමා.
நன்றி. என்னுடைய இரண்டாவது கேள்வி, இந்த வீதி மாத்திரமல்ல வவுனியாவிலே காணப்படுகின்ற மிக முக்கியமான சில பிரதேசங்கள் அடுத்த பாதுகாப்பு அமைச்சு தொடர்பான ஆலோசனை கூட்டத்தில் அந்த விவரங்களை நான் தரலாம். அந்த காணிகளையும் உதாரணத்துக்கு வவுனியா போலீஸ் நிலையம் மாநகர சபையினுடைய காணியிலே அமைந்திருக்கிறது. அதே போல ஈச்சங்குளத்திலே பல புதைக்கப்பட்ட துயிலும் இல்லம் இப்போது ராணுவ முகாமாக இருக்கிறது. செட்டிகுளத்திலே இருக்கிற ஏபிசிக்கு சொந்தமான காணி எஸ்டிஎஃப்னுடைய முகாமாக இருக்கிறது. ஆகவே இப்போது யுத்தம் முடிந்த 15 பிறகு தயவு செய்து இவ்வாறான இடங்களை நீங்கள் விட முடியுமாக இருந்தால் அதையும் அடுத்த மாவட்ட அபிவிருத்தி குழு கூட்டத்துக்கு கொண்டு வருவதற்கு ஆவண நீங்கள் செய்ய முடியுமா என்று உங்களிடம் கேட்டுக்கொள்கிறேன்.
கரு கதாநாயக துமணி, வவுனியா போலீசிய தீன இடம சம்பந்த பேவசோ மகாநகர சபாவத்தினே மகாஜன ஆரஸ்க அமித்துமாட்ட மம ஜுமுக்கரண்ணாங் ஏவகேம செட்டிக்குளம் எஸ்டிஎஃப் கந்தூர சம்பந்தவத் மகாஜன ஆரஸ்க அமித்துமாட்ட ஏக தன்வண்ணாங் இச்சங்குளம் இடம சம்பந்தவத் அப்பி கட்டியுத்து கரண்ணாம் ஒபத்துமாகே தனகனீமட்ட மே வசரே 2025 ஜனவரி பலவெந்திந்தலா மே தக்வா உத்துரு நெகினிஹிர தெகம கத்தம உத்துரே விதரக் ரஜே இடம் හමුදා පරිහරණයෙන් නිදහස් කරලා තිනු අක්කර 586ක් මේ අවුරුද්ද විතරක් මේ දක්වා. ඒ පුද්ගලික ඉඩම් අක්කර 86.24ක් මුළු එකතුව අක්කර 672ක් මේ වසර ඇතුළත අපි ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් කළා. ආරක්ෂක ආංශික සභාවටත් ඉදිරිපත් කළා. ඔබතුමාගේ ඉදිරිපත් කිරීම අනුව ඒ වගේම නැගෙනහිර පමණක් රජයේ ඉඩම් අක්කර 34.58ක් නිදහස් කරලා තිනු. අනිවාර්යෙන් මේ ඉච්ඡංකුලම් ඉදම සම්බන්ධවත් විශේෂ සැලකිල්ලක් අරගෙන ඔබතුමාගේ ඉල්ලීම උපරිම දුරට ඉෂ්ට කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
ප්‍රශ්න අංක 2 ගරු රොෂාන් අක්මීමන මහතා වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගේ ඇසීමට. ප්‍රශ්න අංක 3 ගරු සිවඥානම් ශ්‍රීධරන් මහතා ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගේ ඇසීමට. ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා,
එක ඔව් 2014 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා දත්ත සලකා බැලීමේදී දුම්රිය දෙපාර්තමේන්තුවේ මුළු ආදායමෙන් ආසන්න වශයෙන් 8% පමණ ප්‍රතිශතයක් උතුර හා නැගෙනහිර පළාත්වලින් ලැබී ඇති බව නිරීක්ෂණය වේ. දෙක, දුම්රිය දෙපාර්තමේන්තුවේ මුළු ආදායම 2012 වර්ෂයේදී රුපියල් මිලියන 4,851.87ක් වෙනකොට උතුරු පළාතෙන් ලැබෙන්නේ රුපියල් මිලියන 90.33යි, නැගෙනහිර පළාතෙන් රුපියල් මිලියන 132.28යි. 2013 වර්ෂයේදී දුම්රිය දෙපාර්තමේන්තුවේ මුළු ආදායම රුපියල් මිලියන 5423.29ක් වෙන විට උතුරු පළාතෙන් ලැබෙන්නේ 94.93 රුපියල් මිලියන, නැගෙනහිර පළාතෙන් රුපියල් මිලියන 149.16යි. 2014 වර්ෂයේදී දුම්රිය දෙපාර්තමේන්තුවේ මුළු ආදායම රුපියල් මිලියන 5909.31ක් වෙන විට උතුරු පළාතෙන් ලැබෙන්නේ 198.53 රුපියල් මිලියන, නැගෙනහිර පළාතෙන් රුපියල් මිලියන 172.87යි. 2015 වර්ෂයේදී රුපියල් මිලියන මුළු ආදායම 6334.6ක් වෙන විට 2015 වර්ෂයේදී උතුරු පළාතෙන් ලැබෙන්නේ 336.66 රුපියල් මිලියන, නැගෙනහිර පළාතෙන් 169.09යි. 2016 වර්ෂයේදී මුළු ආදායම 6623.37ක් වෙන විට උතුරු පළාතෙන් 360.03, නැගෙනහිර පළාතෙන් 160.37යි. 2017 වර්ෂයේදී මුළු ආදායම 6477.11ක් වෙන විට උතුරු පළාතෙන් 380.60, නැගෙනහිර පළාතෙන් 185.79යි. 2018 වර්ෂයේදී මුළු ආදායම 7412.51ක් වෙන විට රුපියල් මිලියන උතුරු පළාතෙන් 401.17යි, නැගෙනහිර පළාතෙන් 166.43යි. 2019 වර්ෂයේදී මුළු ආදායම 7901.32ක් රුපියල් මිලියන වෙන විට උතුරු පළාතෙන් 465.45යි, නැගෙනහිර පළාතෙන් 162.07යි.
ආ තුන උතුරු පළාතේ දුම්රිය ස්ථානවල
ස්ථානාධිපතිවරුන් සිංහල භාෂා මාධ්‍යයෙන් 14ක් ඉන්නවා, ද්‍රවිඩ භාෂා මාධ්‍යයෙන් 68ක් ඉන්නවා. එතකොට දුම්රිය ස්ථානාධිපතිවරුන් හැර අනෙකුත් දුම්රිය ස්ථාන කාර්ය මණ්ඩලයේ සිංහල භාෂා මාධ්‍යයෙන් 52ක් ඉන්නවා, ද්‍රවිඩ භාෂා මාධ්‍යයෙන් 64ක් ඉන්නවා. ආ එක මුළු දුම්රිය ස්ථාන සංඛ්‍යාව උතුරු පළාතේ 41යි, නැගෙනහිර පළාතේ 14යි. ඒ අනුව උතුරු හා නැගෙනහිර පළාත්වල ඇති මුළු දුම්රිය ස්ථාන සංඛ්‍යාව 55යි. ආ දෙක උතුරු පළාතේ ප්‍රධාන දුම්රිය ස්ථාන 23ක් තියෙනවා, උපදුම්රිය ස්ථාන 18ක් තියෙනවා, නැගෙනහිර පළාතේ ප්‍රධාන දුම්රිය ස්ථාන 8ක් තියෙනවා, උපදුම්රිය ස්ථාන 6ක් තියෙනවා. ඊළඟට වවුනියාව සිට කන්කසන්තුරේ දක්වා ප්‍රධාන දුම්රිය ස්ථාන 16යි, උපදුම්රිය ස්ථාන 13යි. මැදවච්චිය සිට තලේමන්නාරම දක්වා ප්‍රධාන දුම්රිය ස්ථාන 7යි, උපදුම්රිය ස්ථාන 4යි. ආ හතර නිදන මැදිරි සහිත දුම්රියන් මේ වන විට කිසිදු ගමනාන්තයක් වෙත ධාවනය නොවේ. ආ පහ කොළඹ සිට යාපනය දක්වා මේ වන විට ධාවනය වන්නේ නව දුම්රිය මැදිරි වන අතර පැවති නිදන මැදිරි ඉතා පැරණි බැවින් ධාවනය නිවත් කර ඇත. ඒ වෙනුවට වායු සමනය කර ඇති මැදිරි යාපනය රාත්‍රි දුම්රිය සඳහා යොදවා ඇත. පැවති පැරණි පළමු පන්තියේ නිදන මැදිරියක ගමන් කළ හැක්කේ මගින් 12 දිනකට පමණක් වුවද නව පළමු පන්තියේ වායු සමනය කරන ලද මැදිරියක මගින් 48ක් පමණ ගමන් කිරීමේ පහසුකම් ඇත. ඒ නිසා වැඩි මගින් පිරිසකගේ අවශ්‍යතාව සපුරා ඇති අතර අලුතෙන් ආනයනය කරන ලද මැදිරි කට්ටලවල නිදන මැදිරි ආනයනය කිරීම සිදු කර නැත. ඈ අදාළ නොවේ.
ගරු සීතරන් මන්ත්‍රීතුමා.
ගෞරව අමචරවර්ගලේ, நீங்கள் குறிப்பிட்ட இந்த உறங்கும்பட்டிகள், முதலாம் வகுப்பு உறங்கும்பட்டிகள் இனிவரும் காலங்களிலேயாவது நடைமுறைப்படுத்தப்படுமா, செய்யப்படுமா என்பதை அறிய தருவீர்களா?
கரு நிஜமத்துமா, கரு
சாரி, ஐ குட் கெட் த டிரான்ஸ்லேஷன்.
கரு
உறவ அமைச்சர் அவர்களே, இனிவரும் நாட்களிலாவது இந்த முதலாம் வகுப்பு உறங்கும் பெட்டிகள், உறங்கும் இருக்கைகள் உருவாக்கப்படுமா, அதுக்கான வாய்ப்புகள் இருக்கா?
මෙහෙමයි, නිදන මැදිරි දාපුවාම අපිට අරන් ගන්න පුළුවන් මගින් සංඛ්‍යාව අඩුවක් වෙනවා. දැන් උදාහරණ විතර ගත්තොත් එම් නිදන මැදිරියක ප්‍රමාණය ලොකුයි, නමුත් දාන්න පුළුවන් ප්‍රමාණය 12යි. නමුත් වායු සමනය කළ ඊට වඩා සාමාන්‍ය මැදිරියට වඩා සුවපහසුයෙන් යුතු මැදිරියක 48 දිනක් ප්‍රවාහනය කරන්න පුළුවන්. ඒ නිසා නිදන මැදිරි ආනයනය කිරීමට බලාපොරොත්තුවක් වෙන්නේ නැහැ මේ අවස්ථාවේදී. අපි වායු සමනය කරන්න පුළුවන් adjustable seat සහිත මැදිරි තමයි මේ වෙන විටත් අපි යොදවලා තියෙන්නේ, සහ ඉදිරියට යොදවන්න බලාපොරොත්තු වෙන්නේ.
ගරු මන්ත්‍රීතුමා,
எனது இரண்டாவது கேள்வி, வவுனியா மாவட்டத்தில் இருந்து கிளிநொச்சி, யாழ்ப்பாணம், கேகேஸ்வரியான பகுதிகளில் 58ஆம் ஆண்டில் ஒதுக்கப்பட்ட புகையிரத கடவைகள் தான் இருக்கின்றன. ஆனால் புதிய புகையிரத கடவைகள் உருவாக்குவதற்கான விண்ணப்பங்கள் செய்யப்பட்டும் இதுவரை அந்த புகையிரத கடவைகள் உருவாக்கப்படவில்லை. அவை வர்த்தமானி அறிவித்தல் கூட நடைமுறைப்படுத்தப்படுமா, அதுக்கான வாய்ப்புகள் உண்டா?
ගරු අමාත්‍යතුමා,
can you speak a little bit?
புகையிரத கடவைகள் புகையிரத கடவைகள் புகையிரதங்கள் செல்லும் பொழுது புகையிரத கடவைகள் 1958 வர்த்தமானி மூலம் உருவாக்கப்பட்ட அங்கீகரிக்கப்பட்ட புகையிரத கடவைகள் தான் வவுனியா கிளிநொச்சி யாழ்ப்பாணம் காங்கேசந்துறை வரை உண்டு. ஆனால் இப்பொழுது மக்கள் குடியேறி பல இடங்களில் பாதைகள் பயன்படுத்தப்படுகின்ற பொழுது இந்த புதிய புகையிரத கடவைகள் அங்கீகரிக்கப்பட்டு வர்த்தமானி அறிவித்தல் எப்பொழுது உங்களால் வெளியிடப்படும்?
ප්‍රශ්න අංක 4 ගරු සුරංග රත්නායක මහතා පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු සුරංග රත්නායක මන්ත්‍රීතුමා ගරු ප්‍රශ්න අංක 5 ගරු කේ කාදර් මස්තාන් මහතා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු මන්ත්‍රීතුමා
ආනෝ
ගරු රාජ්‍ය පරිපාලන පළාත් සභා පළාත් පාලන අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි ගරු කාදර් මස්තාන් මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරපු ප්‍රශ්නයට පිළිතුරු මේ විදිහට ලබා දෙනවා. ප්‍රශ්නය රෝමන් 1 පළාත් සභාව හෝ ඒ යටතේ වූ ආයතන වලට අයත් වෙප්පම් කුලම් සිට සිලාවතුරේ දක්වා අභ්‍යන්තර ඍජු මාර්ගයක් මන්නාරම් දිස්ත්‍රික්කයේ තුල නොමැති බැවින් එවැනි මාර්ගයක ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමක් සම්බන්ධයෙන් තොරතුරු අපේ ලිපි ලේඛනවල අන්තර්ගත වෙන්නේ නැහැ නිසා ඒ ගැන අදහසක් පළකරන්න හැකියාවක් නැහැ. රෝමන් 2 ඉහත එකට ලබා දුන් පිළිතුර අනුව මේ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්න පුළුවන් කමක් නැහැ. රෝමන් 3 එහෙමයි මාර්ගයක් නැති නිසා ඒ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්න හැකියාවක් නැහැ. රෝමන් 4 ඒත් එසේමයි ඊට අදාළ පිළිතුරක් දෙන්න පුළුවන් කමක් නැහැ. හේතුව මේ අයන් යටතේ තියෙන කොටස් 5ටම අදාළව ගත්තොත් එහෙම මාර්ගයක් නැහැ. ඊළඟට ආ යටතේ ගිවිසුමක පිටපතක් ඉදිරිපත් කරන්න විදියක් නැහැ. එහෙම ගිවිසුමක් නැහැ. රෝමන් 2 ගිවිසුමක් නැති නිසා හිමිකරුවන් කවුද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. රෝමන් 3 ඒ ප්‍රශ්නයටත් එහෙම පිළිතුරක් දෙන්න පුළුවන් කමක් නැහැ. මොකද පළවෙනි ප්‍රශ්නයට පිළිතුරක් නැති වෙනකොටම එහෙම මාර්ගයක් නොමැති නිසා අනිත් කොටස් සියල්ලටම පිළිතුරු දෙන්න විදියක් නැහැ. රෝමන් 4 රෝමන් 5 යටතේත් එහෙමයි. ඈ යටතේ අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා
ඕකේ නන්ද
ප්‍රශ්න අංක 6 ගරු මංජුල සුරවීර ආරච්චි මහතා කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමාගේ ඇසීම.
මම අහනවා
විතර ලබා දෙනවා. ගරු නියෝජ්‍ය ගරු කතානායකතුමනි පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මංජුල සුරවීර ආරච්චි මන්ත්‍රීතුමා අසන ලබන ප්‍රශ්නය ප්‍රදේශයට අදාළ වැදගත් ප්‍රශ්නයක්. ප්‍රශ්නාංක A1 හෙක්ටයාර් 29,965.41 ප්‍රශ්නාංක 2 හෙක්ටයාර් 97.21 ප්‍රශ්නාංක 3 අදාළ ලේඛන ඇමුණුම් 1 ලෙස ඉදිරිපත් කළ තියෙනවා. මම පහසුව සඳහා සභාගත කරනවා ගරු කතානායකතුමනි. ප්‍රශ්නාංක 4 අමුණා ඇති ලේඛනයට අනුව දේශපාලඥයන් වෙත කොමිසම් සභාව විසින් නීතිමය බැඳීම් යටතේ ඉඩම් බැහැර කිරීමක් සිදු කර නොමැත. ප්‍රශ්නාංක 5 අදාළ නොවේ. ආ අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා
ගරු කතානායකතුමනි නෝර්ලි දිස්ත්‍රික්කයේ ජනතාවට ඉඩම් පදිංචි වෙන්නවත් ඉඩමක් නැතුව ඉන්න වෙලාවක මේ මෙතුමාගේ පැත්තෙන් නියෝජ්‍ය අමාත්‍යතුමාගේ පැත්තෙන් ඉදිරිපත් කරපු වාර්තාව ඇතුලේ අපිට පිළිගන්න බැරි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. විශේෂයෙන්ම අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අදාළව වේවැල් තලාව කියන ප්‍රදේශයේ අක්කර 50කට අදාළ ඉඩම් ප්‍රමාණයක් අනිවාර්ය ලෙසම වඩුවේල් සුරේ සිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා අත්පත් කරන් තියෙනවා. දැනටත් ඒකේ වැඩ කටයුතු සිද්ධ වෙමින් තියෙනවා. ඒත් එක්කම ඊට යාබද ඉඩමක් තියෙනවා වේවැල් කලාවේ. උපාලි ලියනගේ හිටපු ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා අක්කර 50ක ඉඩම් කෑල්ලක් වෙන් කරගෙන තියෙනවා. ඊට අමතරව මම කියන්නම් නුවරළි දිස්ත්‍රික්කේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවලට අදාළව දේශපාලඥ විසින් ඉඩම් අත්පත් කරගත්තු විදිය එකක් කොත්මලේ නැගෙනහිර කොටසට අදාළව ෆොටෝෆ් කියන වත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසියෝම් මහතා අක්කර 16කට ආසන්න ඉඩම් ප්‍රමාණයක් අත්පත් කරන් තියෙනවා. ඊට අමතරව තලව කැලේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලා පිටිය අක්කර 50කට ආසන්න මුදල් ප්‍රමාණයක් වෙන් කරගෙන තියෙනවා. එතකොට මම අහන්නේ මීට අමතරව නුවරඑළිය මාගස්තොට වත්තට ආසන්නේ මහින්දානන් අලුත්ගමගේ මහත්තයා අක්කර 10ක් කැබලේ 3ක් වෙන් කරන් තියෙන 10 ඒවා. හාවේලි අශෝකාරාම පන්සලට පිටිපස්සේ අක්කර 10ක් ඊට ලවර්ෂිප් දියැල්ල පිටිපස් ආසන්නේ පාමුල අක්කර 10ක් වෙන් කරන් තියෙනවා. මම අහන්න කැමතියි ඔබතුමාගෙන් මේ ලේඛනයේ ඇතුළත් ලේඛනය කොහෙද තියෙන්නේ කියලා.
ගරුණීය ජමාත් ගරු මන්ත්‍රීතුමාගේ පළවෙනි අතුරු ප්‍රශ්නය අතර මේකේ පිළිතුරක් විදිහට ඉදිරිපත් වෙද්දී ওই නාම ලේඛනය ඇතුල් කළා නෑ. අපි සොයා බැලීමක් කරන්න ඕන මෙවැනි සිදුවීම් රට පුරා වාර්තා වෙන නිසා මම මන්ත්‍රීතුමාට මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරලා ඉක්මනින් පිළිතුරක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ පිළිබඳ ඔබතුමාට දැනුම් දෙන්න කියලා මම අමාත්‍යංශයට අවශ්‍ය උපදෙස් ලබා දෙන්නම්.
ඒත් එක්කම අනෙක් ප්‍රශ්නේ මගේ මෙව මහා පරිමාණ ඉඩම් මංකොල්ලය ජනතාව ඉඩම් නොදී පදිංචි වෙන ඉඩමක් නොදී මහා පරිමාණ ඉඩම් මංකොල්ලය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන්නේ කවද්ද කියලා දැනගන්න කැමතියි.
ගරු මන්ත්‍රීතුමාගේ දෙවන අතුරු ප්‍රශ්නය මේ වගේ සිදුවීම් දිස්ත්‍රික්ක පුරාම පැවති බවට ඉතිහාසයේ පුරා තොරතුරු තිබුණට හැබැයි මේවා නිල වශයෙන් වාර්තා වෙලා නැහැ. ඒ නිසා මේක පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කරන්න ඕන. ඒ නිසා අපි අමාත්‍යංශයේ විදියට මේ පිළිබඳ විමර්ශනයක් විධිමත් විමර්ශනයක් කරලා ඉක්මනින්ම මේකට අදාළ ක්‍රියාමාර්ග ගන්න සහ පාර්ලිමේන්තුව දැනුවත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
ප්‍රශ්නාංක 7 ගරු ඊ.එම්. වස්නායක මහතා කුෂිකර්ම පස් සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කථානායකතුමනි මම ප්‍රශ්නය අහනවා.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ.එම්. වස්නායක මැතිතුමාගේ ප්‍රශ්නයට පිළිතුරු ඉදිරිපත් කරන්න සූදානම් වෙනවා. ආයක ගොඩ ඉඩම් අක්කර 76975 රූට් 2යි කුඹුරු ඉඩම් අක්කර 100යි පර්චස් 4යි ලෙස තොරතුරු ඉදිරිපත් කරන්න පුළුවන්කම ලැබෙනවා. දෙවන ප්‍රශ්නයට අදාළ ගරු මන්ත්‍රීතුමා ලේඛනයක් තිබෙන බැවින් එය සභාගත කරනවා. ඒක අපට පුළුවන් ඉදිරිපත් කරන්න. ප්‍රශ්නාංක 3 ඒත් ලේඛනයක් සටහන් වෙනවා. එය සභාගත කරනවා. ප්‍රශ්නාංක 4 දීර්ඝ කාලයක සිට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම්වල පුජ්‍යලීන් පදිංචි වී ඇත. ආයතනයකට අදාළ නීති රාමුවලට අනුකූලව ඔප්පු ලබා දීමට කටයුතු කරමින් පවතී. තවද සමාගම් විසින් නීත්‍යානුකූල නොවන ආකාරයට භුක්ති විඳිනු නොලබයි. ප්‍රශ්නාංක 5 අනවසරකරුවන් නියමානුකූල කිරීමේ විෂයලා වරින් වර ගනු ලැබූ රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව හා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් අනුමත කළ චක්‍රලේඛන හා විධිවිධානයන්ට යටත්ව නේවාසික අරමුණු සඳහා හා බදු පදනම් මත අනවසරකරුවන් නියමානුකූල කිරීමද සිදු කෙරේ. ආයන්න අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා
ගරු
අතුරු ප්‍රශ්න
ගරු කථානායකතුමනි මහනුවර දිස්ත්‍රික්කය තුළ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් තව තිබේද? තිබෙනවා නම් එම ඉඩම් ආයෝජන හා නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගැනීමට පියවරගෙන තිබේද?
ගරු මන්ත්‍රීතුමනි දැන් අපට විශාල ප්‍රමාණයක් ආයෝජනයමින් තිබෙනවා. අලුත් ව්‍යාපෘති අපට ආරම්භ කරන්න පුළුවන්. දිස්ත්‍රික්ක ගණනාවක අපි දැනට ඉඩම් හඳුනා ගනිමින් තිබෙනවා. ඒ අනුව ඔබතුමන්ගේ ප්‍රශ්නයට දාලා මේ අදාළ දිස්ත්‍රික්කේ ඉඩම් සම්බන්ධයෙන් සමීක්ෂණයක් කරලා අපි සංවර්ධන කටයුතු සහ ආයෝජන සඳහා යොදාගත හැකි ඉඩම් හඳුනාගෙන ඉක්මනින් ආයෝජන සඳහා යොමු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
ගරු මන්ත්‍රීතුමා, කතානායකතුමනි, මගේ දෙවැනි ප්‍රශ්නේ ඉඩම් කියන එක අපේ රටේ වගේම අහිතන ලෝකෙත් එහෙම වෙන්නේ නැති මිනිස්සුයෙකුට ඉතාමත් සුවිශේෂී තමන්ගේ ඉඩම කියන එක. එතකොට දැන් අපි ගත්තොත් විශේෂම මහනුවර දිස්ත්‍රික්කයේ ඇතුළෙත් දැවිලි සංස්ථාවට අයිති ඉඩම්, ඉඩම් ප්‍රතිසස් කරන කොමිසම් සභාවට අයිති ඉඩම්, මහවැලියට ආදී වශයෙන් ආයතනවලට අයිති ඉඩම් විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ ඉඩම් වල දැනට මිනිස්සු පදිංචි වෙලා ඉන්නවා. හැබැයි අවුරුදු ගාණක්, සමහර විට අවුරුදු 25 සමහර විට පරම්පරා 3ක් විතර නිදහසෙන් පස්සෙමත් මේ ඉඩම් වල මිනිස්සු පදිංචි වෙලා ඉන්නවා. හැබැයි තාමත් ඒ මිනිසුන්ට ඒ ඉඩම් වල අයිතිය ලැබලා දීමේ වැඩපිළිවෙලක් තිබිලා නැහැ. මම අහනවා අපේ ආණ්ඩුවෙන් මේ පදිංචි වෙලා ඉන්න පුරවැසියන්ට මිනිසුන්ට ඉඩම් අයිතිය ලබා දීම සම්බන්ධව මේ වෙනකොට අරන් තියෙන ක්‍රියාමාර්ග මොනවද?
ගරු මන්ත්‍රීතුමා, ඉඩමක ඔප්පුව කියලා කියන්නේ ඒ ඉඩම් හිමියාට ලොකු වස්තුවක්. ඒ වගේම ඉඩම් සම්බන්ධයෙන් අපේ රටේ ගත්තට පස්සේ තියෙන වෙනම වූ ආකල්පයක්. හැබැයි මේ සමාජ වෙනසට සාපේක්ෂව පැවති ආණ්ඩු මේ ඉඩම් ප්‍රශ්න විසඳලා ඒ අනපනත් සංශෝධනය කරලා ජනතාවට උපරිම සහනයක් සලසන්න කටයුතු කරලා නැහැ. පෞගිය මැතිවරණ ආසන්නයේ අපේ රටේ දෙවැන්ත ප්‍රචාරක වැඩක් එක ගෙනාවා උරුමය කියලා වැඩපිළිවෙලක් ගේන්න ආණ්ඩු කටයුතු කරා. හැබැයි ඒක අද ජනතාව හඳුන්වන්නේ ජනතාවගේ කර්මය බවට පත් කරා කිය. මොකද කිසිදු සැලැස්මක් නැතුව විවිධ ව්‍යාපෘති ගෙනල්ලා මිලියන ගණන් නාස්ති කරලා තියෙනවා. හැබැයි අපි ආණ්ඩුවක් විදියට මේ ගත වෙච්ච මාස 10 ඇතුලේ විවිධ වැඩසටහන් සූදානම් කරලා තියෙනවා. ඒ වගේම ඔබතුමා අහන ප්‍රශ්නෙට ස්ථිරවම අපි උත්තරයක් දෙනවා. අපි හිමිකම නමින් ජනතාවට ඉතාම වටින ඔප්පුවක් ලබා දීමේ වැඩපිළ අපි ආරම්භ කළ තියෙන නිසා ඉඩම් ගැටලු මේ අපට තිබෙන ඉස්සරහ අවුරුදු 4 ඇතුලේ ඉතාම විධිමත් සහ නීත්‍යානුකූල ක්‍රමවේද යටතේ කටයුතු කරමින් ජනතාවගේ ඉඩම් ගැටලු විසඳනවා වගේම ඔප්පු ලබා දීමේ වැඩපිළත් අපි ආරම්භ කරලා තියෙනවා. පහුගිය සතියේකට දාල ගැසට් පත්‍රය නිකුත් කළා චක්ලේකේ. ඒ පිළිබඳව මන්ත්‍රීතුමාට දැනුවත් කරන්න කැමැති. අපි මේ ප්‍රශ්න විසඳනවා කියන දේ පණිවිඩයක් විදිහට තමයි ඔබතුමාට ගෙනත් දෙන්න පුළුවන්කම තියෙන්නේ.
ප්‍රශ්න අංක 8 ගරු ලුතිනින් කමාණ්ඩ විශ්‍රාමික ප්‍රගීත් මදුරංග මහතා ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගේ ඇසීමට.
ප්‍රශ්නය අහනවා ගරු කොතනායකතුමනි.
ගරු
A2 රුපියල් 2,83,42,878.739. A3 එහිදී නිසි ප්‍රසම්පාදන ක්‍රමවේදයක් අනුගමනය කරලා තියෙනවා. A4 කොන්ත්‍රාත්කරු රෝයර් කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගම. A5 තාක්ෂණික සහාය සහ අධීක්ෂණය කරන ලද්දේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නාගරික සංවර්ධන අධිකාරිය හා බස්නාහිර පළාතේ පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරිය. A6 නැත. A7 ඔව් අරමුණ සාක්ෂාත් වී තිබෙනවා. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පෙර දුම්රිය වේදිකා ඉතා පහතින් පැවතීම නිසා මගින් දැඩි අපහසුතාවයකට පත් වූ අතර දුම්රිය වේදිකාවන්නේ උස වැඩි කිරීමත් සමග ඉතා පහසුවෙන් දුම්රියට නැගීමට හා බැසීමට මගින්ට අවස්ථාව ලැබී ඇත. ඒ අනුව මෙම ව්‍යාපෘතිය අරමුණ සාක්ෂාත් වී ඇත. ආ අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කතානායකතුමනි, දැනට පවතින දුම්රියයන් වර්ෂ ගණනාවක් පැරණි දුම්රියන් තියෙන්නේ. ඒ හින්දා ගොඩක් දුම්රිය ගමන් වාර්ග කැන්සල් වෙන එකක් තියෙනවා. ඉතින් මොකක් හරි ක්‍රමවේදයක් තියෙනවද කියලා දැනගන්නට කැමති ගරු අමාත්‍යතුමාගෙන් අලුතින් දුම්රිය ලංකාවට ආනයනය කිරීම සඳහා.
ගරු කතානායකතුමනි, දැන් තියෙන දුම්රිය කට්ටල ගත්තොත් බලවේග කට්ටල, කියන්නේ පවර් සෙට් කියන ඒවා සහ එන්ජින් කට්ටල ඔක්කොම තියෙන්නේ 1,040-50 විතර පැරණි බලවේග කට්ටල සහ එන්ජින් කට්ටල තියෙන්නේ. මේ වගේ අපි ප්‍රතිනිර්මාණයක රිපයර් කරලා එළියට දැම්මත් ළඟ ආයෙත් රිපයර් සඳහා එනවා. මේ නිසා දවසකට වෙන අවලංගු වීම ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. මේ නිසා අපි බලාපොරොත්තු වෙනවා රජයක් විදිහට බලාපොරොත්තු වෙලා වැඩක් පටන් ගත්ත අලුත් බලවේග කට්ටල එන්ජින් බලවේග කට්ටල 5ක් ආනයනය කරන්න මේ ටෙන්ඩර් කටයුතු අපි ආරම්භ කරලා තියෙනවා. වැඩේ තියෙන්නේ අපි හිතනවා මේ අවුරුද්ද අවසාන වෙනකොට වගේ අපිට ටෙන්ඩර් කෝල් කරගන්න පුළුවන් වෙයි කියලා. සාමාන්‍යයෙන් අපිට වාහනයක් ගේනවා, බස් එකක් ගේනවා වගේ දුම්රියක් ගේන්න බෑ.
දුම්රියක් තේල මේඩ් වෙන්න ඕන. ඒ කියන්නේ ලංකාවේ රේල් පිළිවෙලට ලංකාවේ තියෙන මේ රේල් පිළිවෙලට සහ බිංගේ උමං පද්ධතියට ගැලපෙන විදිහට අපි තේල මේඩ් පැකේජ් එකකට තමයි දුම්රිය හදන්න ඕනේ. ඒකට ඩිසයිනින් පාර්ට් එක ලොකු කාලයක් ගත වෙන වැඩක්. මේ නිසා අපි සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වෙනවා දැන් අපි ඇනවුම ලබන අවුරුද්දේ මුල ලබා දුන්නත් දල වශයෙන් අවුරුදු දෙකහමාරක වගේ කාලයක් ගත වෙනවා දුම්රිය කට්ටල පහ ලංකාවට එනකොට. නමුත් මේ වෙනකන් අපිට දුම්රිය සේවය පවත්වාගෙන යා යුතුයි. ඒ සඳහා අපිට මානව සම්පත වැඩි කරගන්න ඕනේ, භෞතික සම්පත වැඩි කරගන්න ඕනේ. ඉතින් භෞතික සම්පත වැඩි කර ගැනීම පැත්තෙන් දැන් යනකොට ප්‍රසම්පාදන කටයුතු මේ වෙනකොට සිදුවන 2022-23 අවුරුදුවල අපි ප්‍රසම්පාදන කටයුතු සඳහා ඇනුම් කරන ලද ස්පෙයාර් පාර්ට්ස් අමතර කොටස් තමයි දැන් ප්‍රසම්පාදන කටයුතු යන්නේ. මේ නිසා අපි වෙන ප්‍රසම්පාදන මීට වඩා ක්‍රමවත්ව සහ පිළිවෙලකට කරන්න අවශ්‍යම දේවල් ගෙන්න ගන්න ඉක්මන් කරගෙන වැඩ පිළිවෙලක් පටන් ගන්න තියෙනවා. අපි හිතනවා තව මාස 6ක් ඇතුළත වගේ යම් කිසි තැනකට අපිට මේක ගන්න පුළුවන් වෙයි කියලා. නමුත් අපි විවිධ ක්‍රම උපාය පටන් ගත්තා කරගෙන යනවා. නමුත් ප්‍රතිඵල ලැබෙන්නේ ඉතාම සෙමින්. මොකද මේක නෙට්වර්ක් එකක්, සෑහෙන ජාලයක් වගේ පැතිරිච්ච එකක්. ඒ නිසා අපිට අනිත් දෙපාර්තමේන්තු ආයතන වගේ අපිට ක්ෂණික ප්‍රතිඵල ගන්න අමාරුයි. දුම්රිය දෙපාර්තමේන්තුවේ පිළිගන්නවා. අපි බලාපොරොත්තු වෙන තරම් ඉක්මනට අපිට ටාගට් වලට යන්න බැරි වෙලා තියෙනවා.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කතානායකතුමනි, කෝටි දෙකහමාරක විතර වියදමක් දරලා එඩේරමුල්ල උපදුම්රිය ස්ථානය නවීකරණය කරලා තිබුණට තව මේ ප්‍රධාන දුම්රිය බිල්ඩින් එකේ ගැටලු රාශියක් තියෙනවා. ඒත් එක්කම දැනටත් සනීපාරක්ෂක පාසුකම් කිසිම දෙයක් නැහැ. ගරු අමාත්‍යතුමාගෙන් ඒවත් ඉක්මනට නිවැරදි කරලා දෙන්න කියලා ඉල්ලන ගමන්ම දැනට එඩේරමුල්ල උපදුම්රිය ස්ථානයේ උදේ 7:20ට දුම්රියක් නැවැත්වුවට පස්සේ නැවත දුම්රියක් නවත්වන්නේ උදේ 8:10ට. ඉතින් මේකේ හේතු වශයෙන් දැනගන්න ලැබිලා තියෙන්නේ අපිට දුම්රිය රියදුවන්ගේ හිඟයක් තියෙනවා. ඒ හින්දා තමයි මේ දුම්රිය ගොඩක් කැන්සල් වෙනවා. ඒ නිසා දුම්රියක් ඒ වෙලාවට ලබා දීමේ හැකියාවක් නැහැ කියන එක. ගරු අමාත්‍යතුමාගෙන් දැනගන්නට කැමති මේ දුම්රිය රියදුරන්ගේ හිඟේ නිසා දුම්රිය ගමන් මාර අවලංගු වීමට යම් විසඳුමක් විදිහට දුම්රිය රියදුරන් බඳවා ගැනීමේ යම් ක්‍රමවේදයක් මේ වන විට සකස් කරලා තියෙනවාද කියලා.
ඔගරු කතානායකතුමනි, මානව සම්පත්තියේ හැම ශිෂ්ටාචාරයකම අඩුවක් තියෙනවා දුම්රිය දෙපාර්තමේන්තුවේ. අපේ ජනවාරි මාසේ 22 වගේ මට දිනේ මතක විදිහට අපි ඉස්සෙල්ලාම කැබිනට් පත්‍රිකාව අනුමත කරගත්තේ දුම්රිය දෙපාර්තමේන්තුවට සේවකයන් බඳවා ගන්න. ඒකෙත් දුම්රිය රියදුරන් ඉන්නවා 162ක් බඳවා ගන්න. ඒකේ විභාගය කියලා සමත් වෙලා දැන් මේ දවස්වල ඊයේ අද හෙට සමුක පරීක්ෂණ පවත්වනවා. අපි හිතනවා නොවැම්බර් මාසයේ අවසාන වෙනකොට වගේ දුම්රිය රියදුරන් බදවා ගැනීමට අපිට හැකියාව ලැබෙයි කියලා 162 දෙනෙක්. හැබැයි මානව සම්පත විතරක් වැඩි කරාට හරියන්නේ නැහැ. ඒ මානව සම්පත නිසියාකාරයෙන් කළමනාකරණය කරන්නත් ඕනේ. ඒත් එක්කම භෞතික සම්පතත් අපිට හිමින් සිටු තමයි ලබා දෙන්න තියෙන්නේ. මානව සම්පත අපිට යම් කිසි අවුරුද්දක් ඇතුළත ෆුල්ෆිල් කරගන්න සම්පූර්ණ කරගන්න පුළුවන් වුණාට භෞතික සම්පත සම්පූර්ණ කරගන්න ටික කාලයක් ගත වෙනවා. ඒක තමයි මේ සේවාව අපි බලාපොරොත්තු වෙන ප්‍රමිතියට, බලාපොරොත්තු වෙන ස්ටෑන්ඩඩ් එකට අපිට නියමිත විදිහට දී ගන්න තාම අපහසුතාවයට පත් වෙලා තියෙනවා. හැබැයි දුම්රිය ඔබතුමා අහපු නිශ්චිත ප්‍රශ්නෙට පිළිතුර, ඔව්, දුම්රිය රියදුරන් බඳවා ගැනීම කටයුතු කරලා තියෙනවා. 162 දෙනෙක් ඊයේ අද හෙට සමුක පරීක්ෂණ පැවැත්වෙනවා. නොවැම්බර් අවසන් වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා පත්තිම ලබා දෙන්න.
ප්‍රසංක 9 ගරු තුරේ රාසා රවිකරන් මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ ඇසීමට.
අවරව සුවාරාමජරේ නන් කෙළියෙකින්ගේ
ගරු අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, එතුමාගේ ප්‍රශ්නය 2021 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ රජයේ විශ්වවිද්‍යාලවල ආයුර්වේද සිද්ධා යුනානි වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීමට ඇතුළත් කර ලැබූ සිසුන් සංඛ්‍යාව එක් එක් වර්ෂයනුව වෙන්වෙන් මම ඉදිරිපත් කරන්නම්. 2021 කොළඹ විශ්වවිද්‍යාලය ආයුර්වේද 198යි යුනානි 80යි, ගම්පා විශ්වවිද්‍යාලය ආයුර්වේද 121යි, යාපනයේ සිද්ධ 122යි, නැගෙනහිර විශ්වවිද්‍යාලය සිද්ධ 77යි, ඔක්කොම 2021 598ක් ඇතුළත් කරගෙන තියෙනවා. 2022 කොළඹ විශ්වවිද්‍යාලය ආයුර්වේද 196යි, කොළඹ විශ්වවිද්‍යාලය යුනානි 82යි, ගම්පා විශ්වවිද්‍යාලය ආයුර්වේද 115යි, යාපන විශ්වවිද්‍යාලයේ සිද්ධ 135යි, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිද්ධ 45යි, ඔක්කොම 573යි. 2023 කොළඹ විශ්වවිද්‍යාලයේ ආයුර්වේද 180යි, කොළඹ විශ්වවිද්‍යාලයේ යුනානි 48යි, ගම්පා විශ්වවිද්‍යාලයේ ආයුර්වේද 108යි, යාපන විශ්වවිද්‍යාලයේ සිද්ධ 90යි, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිද්ධ 35යි, ඔක්කොම 461යි. දෙදස් විසිහතරේ කොළඹ විශ්වවිද්‍යාලය ආයුර්වේද 168යි, යුනානි 46යි, ගම්පා විශ්වවිද්‍යාලයේ ආයුර්වේද 161යි, යාපන විශ්වවිද්‍යාලයේ සිද්ධ 87යි, නගර විශ්වවිද්‍යාලයේ සිද්ධ 48යි, ඔක්කොම 510යි. 2025 අවුරුද්දේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආයුර්වේද 209යි, කොළඹ විශ්වවිද්‍යාලයේ යුනානි 63යි, ගම්පා විශ්වවිද්‍යාලයේ ආයුර්වේද 134යි, යාපන විශ්වවිද්‍යාලයේ සිද්ධ 103යි, නගර විශ්වවිද්‍යාලයේ සිද්ධ 58යි, ඔක්කොම 567යි. එතුමගේ ප්‍රශ්නයේ දෙවැනි කොටස ආයුර්වේද සිද්ධ යුනානි වෛද්‍ය අධ්‍යාපනයේ හදාරා සීමා වාසික පුහුණු අවසන් කර රැකිය අපේක්ෂාවෙන් සිටින වෛද්‍යවරු සංඛ්‍යාව කොපමණද කියන එක 2021 කොළඹ විශ්වවිද්‍යාලයේ ආයුර්වේද 106යි යුනානි 50යි ගම්පා විශ්වවිද්‍යාලයේ ආයුර්වේද 77යි යාපන විශ්වවිද්‍යාලයේ සිද්ධ 38යි නගර විශ්වවිද්‍යාලයේ සිද්ධ 20ක් ලෙස 291ක් රැකිය අපේක්ෂාවෙන් ඉන්නවා 2022 අවුරුද්දේ සමස්තයක් හැටියට 612ක් රැකිය අපේක්ෂාවෙන් ඉන්නවා 2023 අවුරුද්දේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආයුර්වේද 57යි යුනානි 20යි ගම්පා විශ්වවිද්‍යාලයේ ආයුර්වේද 15යි යාපන විශ්වවිද්‍යාලයේ සිද්ධ 61යි නගර විශ්වවිද්‍යාලයේ සිද්ධ 23ක් ලෙස 176ක් රැකිය අපේක්ෂාවෙන් ඉන්නවා 2024 කොළඹ විශ්වවිද්‍යාලයේ ආයුර්වේද 270යි යුනානි 75යි ගම්පා විශ්වවිද්‍යාලයේ ආයුර්වේද 63යි යාපන විශ්වවිද්‍යාලයේ සිද්ධ 60යි නගර විශ්වවිද්‍යාලයේ සිද්ධ 46ක් ලෙස 514ක් රැකිය අපේක්ෂාවෙන් ඉන්නවා 2025 අවුරුද්දේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආයුර්වේද 210යි යුනානි 53යි ගම්පා විශ්වවිද්‍යාලයේ ආයුර්වේද 92යි යාපන විශ්වවිද්‍යාලයේ සිද්ධ නැහැ නගර විශ්වවිද්‍යාලයේ සිද්ධ 42ක් ලෙස 397ක් රැකිය අපේක්ෂාවෙන් ඉන්න ඔක්කොම 1990ක් ඉන්නවා දැන් සීමා වාසික පුහුණු අවසන් කළ රැකිය අපේක්ෂාවෙන් සිටින වෛද්‍ය ප්‍රමාණය ඊළඟට තුම අහන්නේ සිද්ධ රෝහල් සහ ආයුර්ද රෝහල් වල ආයුර්ද සිද්ධ යුනානි වෛද්‍යවරුන් සඳහා අනුමත කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයේ සඳහා ආයුර්වේද සිද්ධ සහ යුනානි උපාධාරීන් පොදුවේ ආයුර්වේද වෛද්‍ය නිලධාරී තනතුර සඳහා බඳවාගෙන ඇත කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් පහත රෝහල් සඳහා පමණක් සිද්ධ සහ යුනානි තනතුරු වෙන වෙනම අනුමත කර ඇත ඒ තමයි බොරැල්ල ආයුර්ද ජාතික රෝහලට සිද්ධ විශේෂඥ වෛද්‍ය අනුමත සංඛ්‍යාව 1යි පුරප්පාඩු 1යි බොරැල්ල ආයුර්වේද ජාතික රෝහලට යුනානි විශේෂඥ වෛද්‍ය අනුමත 1යි ඒක දැන් සිටිනවා ඊළඟට බොරැල්ල ආයුර්වේද ජාතික රෝහලේ වෛද්‍ය නිලධාරී අනුමත සිද්ධ 5යි ඒ පහම ඉන්නවා අනුමත යුනානි වෛද්‍ය නිලධාරී 15යි 16ක් ඉන්නවා කයිතරි ශික්ෂණ රෝහලට අනුමත විශේෂඥ වෛද්‍ය සිද්ධ 4යි 2ක් ඉන්නවා කෝනේෂ්පූර් සිද්ධ ශික්ෂණ රෝහලට අනුමත විශේෂඥ වෛද්‍ය සිද්ධ තනතුරු 2යි පුරප්පාඩුයි බස්නාහිර පළාත් සභාවට සිද්ධ වෛද්‍ය නිලධාරී එක්කෙනෙක් අනුමතයි එයා එක්කෙනෙක් ඉන්නවා යුනානි වෛද්‍ය නිලධාරී එකක් අනුමතයි එක්කෙනා ඉන්නවා ඉහත කාර්ය මණ්ඩලයට අමතරව ආයුර්වේද වෛද්‍ය නිලධාරී කාර්ය මණ්ඩලය තුල පොදුවේ ආයුර්වේද සිද්ධ සහ යුනානි ලෙස උපාධි හදාර ඇති වෛද්‍ය නිලධාරීන් රඳවා ඇත ඒ අනුව ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයේ 2025 6:30 දිනට වෛද්‍ය නිලධාරී කාර්ය මණ්ඩල තොරතුරු පහත පරිදි වේ මං කියන සමස්තයක් හරියට ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් කියන මේ සිද්ධ යුනානි ආයුර්වේද කියන තුනටම අයිති ආයුර්වේද වෛද්‍ය නිලධාරී අනුමත සංඛ්‍යාව 2567යි දැන්ට සේවයේ නියුතු 2065යි ඒ අනුව පුරප්පාඩු සංඛ්‍යාව 502යි ඒ ප්‍රශ්නේ හතරවෙනි කොටස එතුමහන මේ රැකියාව විරහිත දේශීය වෛද්‍ය උපාධාරීන්ට රජයේ ආයුර්ද රෝහල්වල පත්වීම් ලබා දීමට තියෙන බාධා කවරේද කියන එක කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවය සඳහා දීප ව්‍යාප්තව අනුමත කර ඇති ආයුර්වේද වෛද්‍ය නිලධාරී තනතුරවල පවතින පුරප්පාඩු සඳහා නව බඳවා ගැනීම සිදු කිරීමට අනුමැති ලැබිලා තියෙනවා 2024 6:30 දිනට අනුමත කාර්යමණ්ඩල පුරප්පාඩු මම කලින් සඳහන් කරපු 502 අතරින් ප්‍රාථමික සේවයේ වෛද්‍ය නිලධාරීන් 304ක් බඳවා ගැනීමට අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අනුමැතිය මේ වෙනුවට ලැබී ඇති අතර ඒ අනුව බඳවා ගැනීම සිදු කරට කටයුතු කරනවා මේ අනුමැතිය අනුව ගරු මන්ත්‍රීතුමා 2009-10 අධ්‍යයන වර්ෂය 2010-11 අධ්‍යයන වර්ෂය 2011-12 අධ්‍යයන වර්ෂය කියන අධ්‍යයන වර්ෂ තුනේ මේ ආයුර්ද උපාධාරීන් 304 දෙනෙකුට අපි නොවැම්බර් 3 වෙනිදා පත්වීම් ලබා දෙනවා ඒ 304 පත්වීම් ලබා දුන්නාට පස්සේ ඉතිරි පුරප්පාඩු වලට අපි අනුමැතිය ලබාගෙන බඳවා ගන්න බලාපොරොත්තු වෙනවා ආ අදාළ නොවේ
ගරු මන්ත්‍රීතුමා
கௌரவ அமைச்சர் அவர்களே, மேலைத்தேய மருத்துவ சேவை வழங்கல் என்றாலும் சரி, சுதேச மருத்துவ சேவை வழங்கல் என்றாலும் சரி, எமது வன்னி மாவட்டத்திற்கான மருத்துவ சேவை வழங்கலை சமச்சீராக அணுகுங்கள் என்பதே எமது கோரிக்கை. சுதேச மருத்துவத்துறையில் முல்லைத்தீவு மாவட்டத்துக்கு காணப்பட வேண்டிய 14 சமூக நல மருத்துவர்களில் ஒருவர் மட்டுமே பணியாற்றுகின்றார். 13 வெற்றிடங்கள் மாவட்டம் 13 வெற்றிடங்கள் உள்ளன. மாவட்டம் முழுவதும் ஒரே ஒரு சமூக நல மருத்துவரை கொண்டு இவ்வாறு வினைத்திறனான சேவையை வழங்கலை மேற்கொள்ள முடியும். இது இத்தகைய சமூக சமச்சீரற்ற நிலைமை என்பதோடு எனது முதலாவது கேள்வியை நான் கேட்கின்றேன். இதுவரை ஆயுர்வேத சித்த யுனானி பட்ட கற்கை நெறிகளை கற்று உள்ளக பயிற்சியை நிறைவு செய்து பணி நியமனங்களுக்காக 2000 மேற்பட்டோர் காத்திருக்கின்றனர். தற்போது பல்கலைக்கழகங்களில் மேற்படி கற்கை நெறிகளை 3000 மேற்பட்டோர் கற்று வருகின்றனர். இவர்களும் தங்களுக்கு அரச வேலை வாய்ப்பை தரும் என்றே நம்பி கற்கின்றார்கள். மேற்படி தொகையானது மேற்பட்டுள்ள இப்பெரும் எண்ணிக்கையினாளவர்களுக்கு நீங்கள் அளிக்கும் உறுதிமொழி என்ன? படியுங்கள், அரசிடம் வேலை வாய்ப்பை கோர வேண்டாம் என்பதா? படித்து நீங்களாக தனியார் மருத்துவ சேவை நிலையங்களை நடத்துங்கள் என்பதா? அல்லது ஒவ்வொரு ஆண்டும் இத்தனை எண்ணிக்கையிலான அரசு பணி வெற்றிட வாய்ப்பு தான் வழங்கப்படும் என்பதா? ஏனெனில் இது தொடர்பில் ஒரு தெளிவான அறிவித்தலை அரசு இதுவரை அவர்களுக்கு வழங்கவில்லை என்றே எண்ணுகின்றேன். தயவு செய்து இதற்கான பதிலை எதிர்பார்க்கின்றேன்.
கதாநாயக துமணி, பவத்தின புறப்பாடு சங்கியாவ கணனை கரலா ஏ அணுவத்தமாய் பந்தவாகனையும் சித்துக்கிறாண்ட வேண்ணேன். அப்பே ரோஹல் பத்தத்திய துல பவத்தின புறப்பாடு பிரமாணம் நெவை உபாதாரியின் எலியட என்ன சாமி ஒபத்துமார் மக்கியப்போ ஆட்ட எக்தாஸ் நமசியாக தான் பகுகிய காலை பத்திரியும் லபாதீம் நிசா பிரக்யா விரகிதோ இன்னவா இன் அப்பி மே முள்வட்டே துளசி ஹத்தராக் தோரகின பத்திரியும் லபாதேனவா எத்தனதி ஆயுர்வேத சித்த யுனானி கியன ஏ உபாதாரின் விஷயத்தால் பிரதிபாதன கமிஷன் சபா விசின் சகஸ்கரன்லாத பொது லேகனேகட்ட அனுமத்தமாய் பத்தியும் லபாதேன்னு மேட்டுக்க மம புதுவாரம் காலனு கியுவா நவம்பர் தூங்கேந்த மே பத்தியும் லபாதுனோட பாசியதி அப்பி ஈலங்கட்ட இத்துரு புறப்பாட்டு சந்தா அனுமதி லபாகன எதிரிபாத் கரணவா ஏ லபின பிரமாணி அனு விட்டிங்கிட பதவா கணிம் கரணிக தமாய் அப்பி கட்டுத்து கரண்ணே ஏ அனு புதுமாக இல்லி அர மே ஆயுர்வேத வைத்தியரு சித்த யுனானி தரக் நோவே அவுதுமா சந்தான் கருப்பு இத்திரி காரியமண்டலியாத் புல்வாங் ஹேக்கி இக்மனி லபாதின கட்டியத்து கொண்டோ நமுத் அர மேவா மே அப்பி ஆயுதம் பத்தியந்தே உவா பந்தவா கத்தா சீவட்டியாவன புல்வாங் ரக்கியா நுவே நிசி புகுனு அக்க வாஷாய் இது அப்பி புகுனு கரமிங்க இன்னோ இது புகுனு காலே அவசாங் வெச்ச கமம் ஏ கிசி விஷமதாவைக்கின் தொரவ லபாதின கட்டியத்து கரணோ
கரு மந்திரி துமா
நிச்சயமாக நன்றி. அமைச்சர் அவர்களே, எனது இரண்டாவது கேள்வி, இலங்கை தழுவிய வகையில் முல்லைத்தீவு மாவட்டத்தில் அமைந்துள்ள மாவட்ட சித்த மருத்துவமனை மருத்துவ சுற்றுலா வாய்ப்புகளும் கட்டண அலகுடனான மருத்துவ சேவை வழங்கலுக்கும் மூலிகை தோட்ட நடைமுறைப்படுத்தலுக்கும் மிகவும் பொருத்தமான இடம். 2026 இருந்தான ஒதுக்கீட்டில் சித்த மருத்துவம் சார்ந்து பொருத்தமான உட்கட்டமைப்பு விரிவாக்கங்களை தங்கள் அமைச்சு மேற்கொள்ளுமே ஆனால் வடமாகாணத்தில் சிறந்த சித்த மருத்துவ சேவை வழங்கும் நிலையமாக மேற்படி மாவட்ட சித்த மருத்துவமனையை மாற்றலாம். மூட்டிகை தோட்ட வசதிப்படுத்தலுக்கும் சுற்றுச்சூழல் உடனான சித்த மருத்துவ சேவை வழங்கலுக்கும் சுகாதார சேவை வழங்கல் ஊடான சுற்றுலா வாய்ப்புகளுக்கும் ஏற்ற ஓர் ஆதார வைத்தியசாலையாக உருப்பெறும் வாய்ப்பு மேற்படி மருத்துவமனைக்கு உள்ளது. ஆண்கள் பெண்களுக்கான விசேட சிகிச்சை அலகு, மருந்தகம், மூலிகை தோட்டம், பாரம்பரிய உணவகம், கட்டண அலகுடனான சித்த மருத்துவ சேவை வழங்கல், ஆய்வகம் உள்ளிட்ட வசதிகளுக்கான போதுமான இடவசதியையும் மேற்படி மருத்துவமனை சூழல் கொண்டு காணப்படுகின்றது. எனவே மேற்படி முல்லைத்தீவு மாவட்ட சித்த மருத்துவமனையின் ஆளணி வள நிரப்பலுக்கு மேலாக உட்கட்டுமான விருத்தியிலும் கூடுதல் கரிசனியை கொள்ளுமாறு தங்களை கேட்டுக்கொள்கின்றேன்.
බෞසුති රවිහර මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු අදහස් සහ යෝජනාව විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරයත් එක්ක මේ සිද්ධ යුනානි සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයන් මේ රෝහල් දියුණු කිරීමට ඔබතුමා ගෙන අපි යෝජනාවත් අපි සැලකිල්ලට ගන්නවා. අතරම අපි වැඩපිළිවෙල තිබෙන තේකට තමයි අපි මේ ප්‍රදේශයේ ඉන්න මන්ත්‍රීවරුත් එක්ක කතා බහ කරලා මේ රෝහල් පද්ධතිය දියුණු කරන්නට කටයුතු කරමු. බෞසුති
ප්‍රසංග 10 ගරු තිලින සමරකෝන් මහතා ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගේ ඇසීමට
මම අහනවා කතානායකතුමනි.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා,
එක මෑත කාලයේදී මිණදීගත් ආසන 32 බස් රථ හා අධිවේගී මාර්ගයේ ධාවනය වන සුපෝගී භෝගී බස් රථ සඳහා පූර්ණ රක්ෂණ ආවරණය ලබා දී ඇති අතර අනෙකුත් බස් රථ සඳහා තෙවන පාර්ශ්ව රක්ෂණ ආවරණ ලබා දී ඇත. දෙක, තෙවන පාර්ශ්ව රක්ෂණ ආවරණ යටතේ බස් රථ සේවක කණ්ඩායම් වෙත කම්කරු වන්දි රක්ෂණ ආවරණය ලැබෙන අතර මගින් සඳහා සීමා රහිත රක්ෂණාවරණයක් ලැබේ. මේ යටතේ තෙවන පාර්ශ්ව සඳහා රුපියල් මිලියන 2ක ආවරණයක් ලබා දෙනු ඇත. එබැවින් තෙවන පාර්ශ්ව රක්ෂණ ආවරණය ප්‍රමාණවත් වේ. 3. වෙනත් රක්ෂණ ආවරණයක් ලබා ගැනීමට අවශ්‍ය නොවේ. 1. ප්‍රමාණවත් නැත. 2. ඩිපෝවල සේවයේ නියුතු කාර්මික සේවක මහතුන් අතර ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ සිලෝන් ජර්මන් ටෙක්නිකල් ට්‍රේනින් ඉන්ස්ටිටියුට් හා ජාතික ආධුනිකත්ව මණ්ඩලයේ නයිටා පූර්ණ කාලීන පාඨමාලා හරහා සුදුසුකම් ලත් කාර්මික සේවක මහතුන්ද වේ. 3. බඳවා ගැනීමේ පටිපාටිය අනුව ජාතික වෘත්තීය කුසලතා NVQ ලෙවල් 4 මට්ටම මත බඳවා ගැනීම සිදු කෙරේ. 4. එවැනි වැඩපිළිවෙලක් නොමැත. අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා,
කතානායකතුමනි, මම නියෝජ්‍ය මෙතුමාගෙන් අමතර ප්‍රශ්න දෙකක් අහනවා. පළවෙනි එක, ටයර් ටියුබ් මිලදී ගැනීමට දීර්ඝ කාලයක සිට උතුරු මැද පළාතේ පවත්වාගෙන යන පෞද්ගලික සමාගමක් හරහා සිදුවෙන බව තොරතුරු ලැබිලා තියෙනවා. එය නිසි ප්‍රමිතියක් නැති බවත් සේවකයන්ගේ අදහසක් තියෙනවා. ඒ වගේම තමයි විදේශීය නිෂ්පාදනයන් තමයි මේ සමාගම හරහා සැපයීම සිද්ධ කරන්නේ. ඉතින් ඒ සඳහා ප්‍රමිතියක් සහිත දේශීය නිෂ්පාදන සමාගමකට ටයර් ටියුබ් විශේෂයෙන් ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ සඳහා ටයර් ටියුබ් සැපයීමට අවස්ථාවක් ලබා දීමට හැකියාවක් තියෙනවද නැද්ද කියන එක පොඩ්ඩක් දැනගන්න කැමතියි අපේ නියෝජ්‍ය මෙතුමාගේ.
ගරු කතානායකතුමනි, අපිට හැම ක්‍රියාවලියක්ම සිදු කරන්න වෙන්නේ නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදයක් එක්ක. මොකද අපිට දේශීය වුණත් විදේශීය වුණත් එකක් අපිට තෝරලා දෙන්න බෑ. මූල්‍ය විනය මූල්‍ය කළමනාකරණය යටතේ අපිට අන්තර්ජාතික ප්‍රසම්පාදන ගියත් ලංකාව තුළ ප්‍රසම්පාදන කටයුතු කරත් අපිට තනි ආයතනයක් තෝරලා දෙන්න බෑ. නමුත් අපිට හැකියාව තියෙනවා මේ නියමිත ප්‍රසම්පාදන කටයුතු රාමුව ඇතුළත අපිට ප්‍රසම්පාදන කැඳවලා අවශ්‍ය ටෙන්ඩරේ පිරිනමන්න. ඉදිරියේදී මේ දීලා තියෙන පිරිනැමීම අවසන් වූ පසු අපි අනිවාර්යයෙන්ම නිමිති ප්‍රසම්පාදන කටයුතුවට තමයි යන්නේ. උදාහරණයක් විදිහට කිව්වොත් ළංගම අපි දන්නවා කාඩ් වලින් ගෙවන්න වැඩපිළිවෙලක් පටන් ගන්න යනවා. නමුත් ඒ ප්‍රසම්පාදන කටයුතු යනකොට අපිට ළංගම account ටික ඔක්කොම තියෙන්නේ මහජන බැංකුවේ. නමුත් ළංගමත් රජයේ ආයතනයක් මහජන බැංකුවත් රජයේ කෙළිවල අපිට ඒ කාඩ් පේමන්ට් වැඩේ කරගෙන යන්න මහජන බැංකුවට දෙන්න බෑ. මොකද මහජන බැංකුවට විතරක් දෙන්න බෑ. අපි එතකොට ඒක ප්‍රසම්පාදන කැඳවලි වල ඒ ප්‍රසම්පාදන පටිපාටි අනුව ලංගමන වැඩිම වාසිය දෙන විදිහට තමයි අපි ඒක පිරිනමන්න වෙන්නේ. ඉතින් ඔයා එය රාමුව ඇතුළත අපි ඉදිරි කාලයේදී මේක අවල කාලය පූර්ණ වුණ පසු නියමිත ප්‍රසම්පාදන කටයුතු අනුගමනය කරලා පිරිනමන්න පුළුවන්.
නියෝජ්‍යමෙතුනි, මම ඒක යොමු කරේ ප්‍රමිතිය සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා කියලා සේවකයන්ගේ අදහසක් තියෙනවා. ඒකයි මම මේ ප්‍රශ්නේ විශේෂයෙන් යොමු කළේ. මගේ දෙවෙනි ප්‍රශ්නය, අමතර කොටස් මිලදී ගැනීමේදී විශේෂයෙන්ම ඩිපෝ පරීක්ෂණවලදී අපිට තේරුණ දෙයක් තමයි අමතර කොටස් මිලදී ගැනීම අවිධිමත් ආකාරයකින් සිදුවෙන බවක් පෙනී යනවා. ඊට අමතරව තොගපාලනය සඳහා පවත්වාගෙන යන ක්‍රමය, විශේෂයෙන් අර බින්කාට් ක්‍රමය කියන එක ලෝකයේ තොගපාලනය සඳහා පවත්වාගෙන යන පැරණිම ක්‍රමය තමයි පවත්වාගෙන යන්නේ. විශේෂයෙන්ම අමතර කොටස් ආනයනය මිලදී ගැනීම සැපයීමට අදාළ කටයුතු සඳහා
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හරහාම සිදු කරන්න ක්‍රමවේදයක් නැද්ද කියන එක වගේම එම අමතර කොටස් මිලදී ගැනීමේදී එන්ජින් කට්ටල මිලදීගෙන පැරණි බස් බොඩි සඳහා සවි කරලා නව බස් ප්‍රමාණයක් ප්‍රවාහණය සඳහා එක් කරන්නට හැකියාවක් තියෙනවද කියලා ඔබතුමාගෙන් දැනගන්න කැමතියි.
ඔව් ගරු කතානායකතුමනි, අමතර කොටස් වර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒකෙන් ඔය මන්ත්‍රීතුමා සදාන් කරපු එන්ජින් කට්ටලත් වර්ග කීපයක් තියෙනවා. නමුත් එන්ජින් කට්ටල මිලදී ගැනීමට ගොඩක් අපි අන්තර්ජාතික ප්‍රසම්පාදන කටයුතු තමයි යොමු වෙලා තියෙන්නේ. නමුත් ඒ කටයුතු දිගටම සිදු කරමින් පවතිනවා. එතකොට අමතර කොටස් දැන් තියෙන්නේ කලින් කොන්ත්‍රාත් පිරිනමපු සමාගම් එක තමයි අපි කාල සීමාව අවසන් වෙලා නැහැ. අවසන් වූ පසු ආයේ කොන්ත්‍රාත් කැඳවනකොට අපි ඒවා ගැන ඉවැලුවේට් කරලා ඒ ලකුණු දෙන පටිපාටි අනුව ටෙන්ඩර් කට් පටිපාටියෙන් පසු අපි යනවා බිඩ් ඉවැලුවේෂන් ස්ටේජ් එකද. ඒකෙදී ඒ નિયમિત අපි බලාපොරොත්තු වෙන ප්‍රමිතිය මිල ගණන් සැපියම ක්‍රමවත් අඛණ්ඩව පවත්වාගෙන යෑම යන කරුණු සලකා බැලලා තමයි කොන්ත්‍රාත් පිරිනමන්නේ. ඉදිරියේදී මේ කටයුතු ටික දිනමක් වන අවසන් වූ පසු අලුතෙන් කැඳවන ඒවාට අනිවාර්යෙන් ඒ විදිහට සිද්ධ වෙනවා.
දෙවෙනි වටේ ප්‍රශ්න අංක 2 ගරු රොෂාන් අක්මීමන මහතා වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගේ ඇසීමට
ප්‍රශ්න අහනවා ගරු කතානායකතුමනි.
පිළිතුර සභාගත කරනවා ගරු කතානායකතුමනි.
ප්‍රශ්න අංක 4 ගරු සුරංග රත්නායක මහතා පරිසර අමාත්‍යතුමාගේ ඇසීමට
ගරු කතානායකතුමනි. සුරංග රත්නායක මන්ත්‍රීතුමා වෙනුවෙන් පරිසර අමාත්‍යතුමාගෙන් අහනවා.
පිළිතුර සභාගත කරනවා.